Order, please. කතානායකවරයාගේ නිවේදන ගරු මන්ත්‍රීවරුනි 2019 වර්ෂයේ සඳහා විසර්ජන පනත් කිරීමපත සලකා බැලීම පිණිස කාරක සභා අවස්ථා විවාදය අද දින ආරම්භ කිරීමට නියත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථා විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභා ගාභය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් පසුගිය වසරදී මෙන්ම මේ වසරේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සහ අවධානය සඳහා මතු සඳහන් නිවේදනය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. සෑම මන්ත්‍රීවරයෙකුට වෙන් කළද ආසන ඉතිරි පමණක් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා විවාදයේදී කතා කළ යුතු බවට හත්වැනි පාර්ලිමේන්තුවේ අවස්ථා දෙකකදී මාගේ පූර්වගාමී කතානායකවරයා විසින් අසූ ගැනීම සම්බන්ධයෙන් කරන ලද තීරණය මෙන්ම මා විසින් 2017 නොවැම්බර් 17 වෙනි සිකුරාදා කරන ලද තීරණයද තවදුරටත් තහවුරු කරමින් යෝග පරිදි ඉදිරියටත් එලෙසින්ම එකී තීරණ අනුගමනය කළ යුතු බවටත් මම අවධානය කරමි. තවද පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාපිළිවෙල සම්බන්ධ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 93 සිට 99 දක්වා විවිධාර එලෙසින්ම බලපවත්වන බවද වැඩිදුරටත් සඳහන් කරමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2019 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාත ආදීෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව මම ඉදිරිපත් කරමි. එම ලිපි ලේඛනාදිය පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනය සමානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අඩවියල් සුරේෂ් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Secretarial Oversight Committee on Education and Human Resource Development on orders under Section 20, Bracket 4, Bracket B, 24, Bracket A, 24, Bracket B, 24, Bracket A, Bracket 1, 25, Bracket A, and 27, Bracket 1 of the University's Act Number 16 of 1978. Annual report of the Gampa Vikramarachchi Ayurveda Institute for the year 2015. Annual report of the University of Colombo for the year of 2016. Annual report of the University of Sri Jayawardenepura for the year of 2016. Annual report of the annual accounts of the Postgraduate Institute of English of the Open University of Sri Lanka for the year 2016. Annual report of the National Institute of Library and Information Sciences of the University of Colombo for the year 2016. Annual report of the University of Colombo Institute for Agro Technology and Rural Sciences for the year 2016. Annual report of the Swami Vivekananda Institute of Aesthetic Studies, Eastern University for the year 2016. Annual performance report of the Ministry of Higher Education and Highways for the year 2017, annual report and accounts of the Rajarata University of Sri Lanka for the year 2015, annual report of the Southeastern University of Sri Lanka for the year 2016, annual report of the University of the Visual and Performing Arts for the year 2016, annual report of the University of Rohnu for the year 2016, annual report for the Postgraduate Institute of Pali and Buddhist Studies of University of Kelaniya for the year 2016, annual report of the Postgraduate Institute of Archaeology of University of Kelaniya for the year 2016, annual report of the Gampa Vikramarachchi Ayurveda Institute for the year 2016, annual report and accounts of the Sabarmati University of Sri Lanka for the year 2016, annual report of the Uvavelase University for the year 2016, annual report and annual accounts of the Institute of Human Resource Advancement of University of Colombo for the year 2016, annual report of the University of Colombo School of Computing for the year 2016, 12th annual report of the National Center for Advanced Studies in Humanities and Social Sciences for the year 2016, annual report and statement of accounts of the University Moratuwa for the year 2016, annual report of the Postgraduate Institute of Medicine for the year 2016, annual report of the Institute of indigenous medicines of University of Colombo for the year 2016, annual report of the Postgraduate Institute of Archaeology of University of Kalania for the year 2014, annual report of the Open University of Sri Lanka for the year 2016, annual report of the University of Peradeniya for the year 2016, and annual report of the Postgraduate Institute of Management of University of Sri Jayawardenepura for the year 2016, which were referred to the said committee, sir.
Thank you. Mahajana Pesam Piliganima Garu Susanta Punchanilame Metuma
Katanakatumani, Tirukunamale, Bharati Vidi, Anka, Dahatin, Alirak, Pana, Dharanasthane, Padinchi, Ramasami, Sadis Mahata, and all bits of Piliganovi.
Garu Sisira Kumar Abhishekara Metuma
Garu Katanakatumani, Bingiri, Talgahapiti, Anka, Harsi Haya, Alirak Eker. Darna Istane Padinchi, GW, Pematilaka Kumar Singh Mahata again, Labunu Petsama Piliganomi.
Garu Chandima Gamage Metuma Mepesam Mahajana Pesam Pilibada Karakasabar Yumakonu Lebe, Vachika Pilituru Apeshak and the Pasna, Garu Hesha Vitanage Metuma, Garu Vidili Sandesha Rakia Krida and Sumayatuma.
Vidili Sandesha Metuma Satideka Kalila.
Garu Jayasiri Jayasekara Mettuma
Garu
Avili Karmanta Mettuma Gaisimata
What happened to you, my dear, yesterday? I was waiting for you. Well, there was a question, no? You didn't come. There was a question,
right.
You didn't come.
Are you asking the question? Yeah.
I raised the question.
Okay, please reply.
No, honorable speaker, I was waiting for him. He didn't turn up yesterday.
Reply. You can reply now.
I was ready for him yesterday. You didn't come.
Yeah. If you are ready, please.
Yeah.
Hari, Hari. Now we get back to business. Time is important.
Now, do you want me to answer the full question?
Yes.
Niyagen haniyata lakku Puttalamaha Kurunagala district sambandhen sameekshanayak sidu kara atha. Deka 175000 ki. District ke Puttalama Maravila 25000 Kurunagala. Kurunagala Lakshayai, Kuliapitiya, Panasdahai, Ekatu Eklaksha Hattapandahai, Pradhana Vashayen Puttalamaha Kurunagala, Hatara, Sri Lankave Samanya Varshika Polnishpadane Miliyana Dedas Atasiyaki, Pamanakwan Hatara, Dedas Dahata Varshe Vartavu Polpramane Miliyan Dedas Harshiya Panahaki, Meya Samanya Varshika Pollaswanata Vada, Dullahai Dasama Pahaka Pamana Aduvimaki. සාමාන්‍ය පොල්ලස්වන්නට සාපේක්ෂව 2018 වර්ෂය සැලකුව විට 2018 වර්ෂයේ ලැබූ පොල්ලස්වන්න මිලියන 2736.9 කි. බවට ගණනය කර ඇති අතර එය සාමාන්‍ය අස්වන්නට වඩා 2% ක පමණ අඩුවීමකි. 2014 වසරට සාපේක්ෂව 2018 වසරේ අස්වනු වැඩිවීමට හේතු වූයේ 2017 වසර අගදී හා 2018 වසර තුරදී පැවති හිතකර දේශගුණික සාධක වේ. කෙසේ වුවද සාමාන්‍ය වාර්ෂික අස්වැන්නට වඩා අඩුවගයක් 2018 වසරේ පෙන්නුම් කරයි. පොල් පර්යේෂණ ආයතනය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදු තුල සිදු කළ අධ්‍යයනයකට අනුව නියගයෙන් සිදුවන හානියේ ත්‍රිවිධතාවයේ තීරණය වනුයේ නියගයේ පැවති දින ගණන හා නියගයට පාත්‍ර වූ අක්කර ගණන අනුවයි. වැඩි අක්කර ගණනක් සඳහා ඉතා අඩු නියං තත්වයක් බලපෑවද එයින් මුළු අස්වැන්නට සිදු කරන බලපෑම ඉහළ අගයක් ගන්නා බව අනාවරණය විය. ජල හිඟ තත්ත්ව යටතේ ගසක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සීමාකාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස පෝල් ගසක වර්ධන ක්‍රියාවලිය කෙරෙහි මෙන්ම එහි ප්‍රජනක කොටස්වල මල් සහ ගෙඩි වර්ධනය කෙරෙහිද දැඩි බලපෑමක් ඇති කරයි. මෙහි ප්‍රතිපාලයක් ලෙස ඉතා අඩු පළදාවක් හෝ ප්‍රමාණයෙන් කුඩා ගෙඩිය සහිත දුර්වල පළදාවක් ඇතිවිය හැක. ඒ අතරම වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 33කට වඩා ඉහළ අගයකට වැඩිවීම ස්ථිරවීම ගැහැණු මල් වැට්ටා හා පරාග ගුණාත්මක බව කෙරෙහි මෙන්ම පරාගන ක්‍රියාවලිය කෙරෙහිද අහිතකර බලපෑම් ඇති කරයි. මෙහි ප්‍රතිපාලයක් ලෙස බැට්ටා වියලි යාම හෝ විශාල ලෙස බැට්ටා හෙලී යාම සිදුවන අතර එමගින් අවසාන ජාතික පොල්ලස්වැන්න කෙරෙහි දැඩි බලපෑම ඇති කරයි. එක පියවර ගෙන තිබේ. දෙක පොල් ඉඩමේ විනාශ වන පොල් ගස් හෝ පොල් පැල වලින් ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පාලු පැල සිටුවීමේ වැඩසටහනක් පොල්වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරයි. එහි ප්‍රගතිය පහතින් දක්වා ඇත. වර්ෂය 2016 240,390යි. 2017 401,921යි. 2018 198,998යි. ඊට අමතරව ක්‍රමවත් පොල් වගාව සහ ගෙවතු වගාව ලෙස පහත ලෙස දිවයින පුරා පොල් පැල සිටුවා ඇත. වර්ෂ 2016 1,02,1, 2017 1,02,9, 2018 1,01,7 සම්පූර්ණයම නොමිලේ ලබා දී ඇත. 3. 4. වර්ෂය 2016 පාලු පොල් පැල සහනාධාර සඳහා වැය කළ මුළු මුදල 2016 24.24, සෙසු පැල සිටුවීමේ අවශ්‍යතාවය සඳහා වැය කළ මුදල 1,237,83, 2017 පාලු පොල් පැල සහනාධාර සඳහා වැය කළ මුළු මුදල 1,046,03, සෙසු පැල සිටුවීමේ අවශ්‍යතාවය සඳහා වැය කළ මුදල 1,310,000, 2018 වර්ෂය පාලු පැල සහනාධාර සඳහා වැය කළ මුදල 1,026,1, සෙසු පැල සිටුවීමේ අවශ්‍යතාවය සඳහා වැය කළ මුළු මුදල 1,248,03. 5. මුදල් අය කරගෙන නොමැත. 6. මේ වන විට සහනාධාර යටතේ අවශ්‍ය ප්‍රමාණයට පොල් පැල ලබා දී ඇත. 2019 වසරේ පාලු පැල ලෙස පොල් පැල 102,000 සිටවනු ලබන අතර සෙසු වැඩසටහන් යටතේ පැල 1,02,8 සිටවනු ලැබේ. ඇය අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මම පොඩි ප්‍රශ්න දෙකක් අහන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබතුමා ප්‍රකාශ කරපු කාරණාත් එක්ක, අත වශයෙන් මේ නියඟය වෙනුවෙන් පොල් ත්‍රිකෝණේ පමණක් අපේ කුරුණෑගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලත් පොල් ගස් 175,000 විතර විනාශ වුණා. ඒ වගේම පොල් පළදාවේ අඩුවීම තියෙනවා මම හිතන්නේ 12.5%. එතකොට ඒ වගේම මයිට උදුර නිසා විශාල අර්බුදයක් ඔබතුමා අපි සාකච්ඡා කරලා තියෙනවා. මේක මේ නිසා විශාල අර්බුද ගණනාවක් මේ පොල් ත්‍රිකෝණයේ පොල් සම්බන්ධව ඇතිලා තිබෙනවා. හැබැයි මේ කාරණාත් එක්කම මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ අඛිල රාජකාරිය සම්මැත්තුමත් මෙතන ඉන්න නිසා එතුමාගේ ආසනයේ අක්කර 44ක් කවදාක්වත් ඉදිරියෙන් නැතිව ඔක්සිජන් වැඩපිළිවෙල සඳහා වියදම් කළ පොල් ගස් 4,640ක් කැපුවා. දැන් අපේ වතුවත්තේ නලින් බණ්ඩාර මහත්තයාගේ ආසනයේ අක්කර 1,200ක් සම්පූර්ණයෙන්ම විශාල ව්‍යාපෘතියකට කපනා හීම්වැලියගාර වත්තත් එක්ක පොල් ගස් 96,000ක් විතර තියෙනවා. ඉතින් මම අහන්න කැමතියි, දැන් මේ පොල් ත්‍රිකෝණයේ ඒවා තමයි මේ කැඩෙන්නේ සම්පූර්ණයෙන්. අත වශයෙන් විශාල පොල් පළදාවක් කඩාවැටලා තිනවා. අද ඔබතුමාට මම කියන්න පොල් ගෙඩිය අද රුපියල් 32කට වැටලා තියෙනවා. පොල් වගා කරන මිනිස්සුන්ට විශාල අර්බුද ගන්නවා මේක ඇතුළේ ඇතිලා තියෙනවා. ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් අහන්න මේ කැපෙන ප්‍රමාණය. දැන් මම ඔබතුමා මට කිව්වා 100,000,000 විතර පොල් පැල කරයි කියලා. නමුත් මට තියෙන ප්‍රශ්නේ, ඔබතුමාලා පැල දුන්නට කිසියම් වැඩපිළිලක් තියෙනවද මේ ක්‍රියාදාමය සිද්ධ වුණා කියලා හොයන්න, සහ ඒක අනුව මේ 1,02,000 වගා වෙලා තියෙනවද, සහ අනික් කාරණේ තමයි මේ දැන් මේ විදිහට කැපෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ අක්කර 1,200යි අක්කර 40යි 50යි මෙහෙම කප කපා අයින් කරනකොට පොල් ගස් වලට මේකට මොකක් හරි වැඩපිළිලක් ඔබතුමා යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
හොඳයි ගරු ඇමතිතුමා.
එතන ගැටලුව තියෙන එකක් තමයි මේ කාර්මිකරණය. එම නිසා මේ විශාල වශයෙන් මේ පොල් ගස් කපනකොට මේ කර්මාන්ත ශාලා බිහිකරන එක පැත්තකින් පොල් සම්බන්ධ ඇමති හැටියට මට යම් කිසි විදිහකට අමාරු තත්ත්වයකට ඇති වෙනවා. මොකද මම ඉන්නේ පොල් ගහ ආරක්ෂා කරන්න. එතකොට අනිත් පැත්තෙන් මේ කාර්මිකරණය නිසා මේ විශේෂයෙන්ම වෙළඳ කලාප පිහිටවීමට තිබෙන අවශ්‍යතාවය නිසා ඒ වෙළඳ කලාප වලින් වෙන මේ ප්‍රතිලාභ විශේෂයෙන්ම රැකිරක්ෂා සම්බන්ධව ආර්ථිකයට වෙන රුකුලක් නිසා මටත් අමාරුයි මේ ඒව නවත්තන්න. ඒක ජාතික ප්‍රතිපත්තියක්. ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක්, රජයේ ප්‍රතිපත්තියක් තමයි නිදහස් කලාප ඇති කිරීම. එම නිසා ඒකට මේ මම දැඩි කොන්දේසි දානවා. නමුත් පොල් පැල විනාශ කරනවා නම් ඊට හා සරිලන ප්‍රමාණයක් වගා කරන්නත් අවශ්‍යයි කියලා. ඒක එකක්. දෙක තමයි ඔබතුමත් දන්නවා කුරුණෑගල ප්‍රදේශයේ ඔබතුමත් දන්නවා විශේෂයෙන්ම මේ කැබලිකරණයට ලක් වෙනවා ඉඩක්. එම නිසා මේ ඒක නිසාම විශාල ගස් ප්‍රමාණයක් නැති වෙනවා. ඉතින් ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකට දැන් අපි කියන්නේ පළාත් සභාවයි මධ්‍යම රජයයි අතර පරස්පර භාවිතත්වයක් තිබ්බ ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. දැන් මම ගොඩාක් දුරට ඒක මේ රේල් පිළි දෙකක් එකට යන විදිහට කටයුතු කරනවා. ඉතින් ෆ්‍රැග්මන්ටේෂන් බෝඩ් එකට දැඩි ලෙස උපදෙස් දීලා තියෙනවා අවශ්‍යම තැන් වලට පමණක් මේ අවසරය ලබා දෙන්න කියලා පොල්ගස් කපනකොට. ඊටත් වඩා ඔබට ගිහිල්ලා අපි පැහැදිලිව දැන් අපි මං ඔබතුමාට දත්ත ඉදිරිපත් කරා ඔබතුමා දන්නවා මේ ගැන අපේ පොල් නිෂ්පාදනය සාමාන්‍ය මිලියන 2.83ක් අතර තමයි දෝලණය වෙන්නේ. ඉතින් මේකෙන් අපිට විශාල වැලියු ඇඩිෂන් එකකට යන්න බෑ. ඉතින් අද ඔබතුමා දන්නවා මේ පොල් කියන්නේ සුපර් ෆුඩ් එකක්. මේකෙන් විශාල මං හිතන්නේ යම් කිසි දවසක තව අවුරුදු 10කින් 15කින් තේ වලට වඩා අපිට විදේශ විනිමයක් පොල් වලින් ගන්න පුළුවන්. එම නිසා පැහැදිලිව අපි මේ ප්‍රදේශවලින් ගසක් කැපෙනවා නම් අපි හදන්නේ කොහොම හරි උතුරු නැගෙනහිර දැන් මම ATNA മന്ത്രിවරුන් සමග නිරන්තරයෙන්ම සාකච්ඡා කරනවා. අපි ඔවුන් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඔවුන්ගේ කැමැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වැඩ කටයුතු ශක්තිමත් උතුරු නැගෙනහිර කරන්න විශාල ඉඩම් ප්‍රමාණයක් අපිට ඒ දමිල සහෝදරයන් සමග අපිට ගන්න පුළුවන්. ඔවුන් ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ මේ පොල් ගහට පොල් ගහේ නිෂ්පාදනවලට. ඉතින් මම හිතන්නේ අක්කර 40,000ක් 50,000ක් ලක්ෂයකට පමණ අපිට උතුරු නැගෙනහිර අරගෙන දීර්ඝකාලීන සැලසුමකට යන්න පුළුවන්. ඒකයි මගේ සැලසුම.
හොඳයි ජයනි ප්‍රශ්නයක්
ඔබතුමාගේ දීර්ඝ හොඳ උත්තරයක් ඔබතුමා ලබා දෙනවා මම ස්තුතිවන්ත වෙනවා. මම ඔබතුමාගෙන් අහන්න හද ශ්‍රීලංකාවේ ඔබතුමා ආවේ මොකද මේ පොල් කැබලි කිරීමේ මණ්ඩලය ඔබතුමාට තිබෙන්නේ. හැබැයි අපේ අධිකාරී ජනාධිපතිතුමා කුරුණෑල දිස්ත්‍රික්කයේ රැස්වීම තිබුණ වෙලාවේ දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුව අපි කිව්වා මේක නවත්තන්න කියලා අඩුමතරමේ අක්කර 2කට සීමා වෙන්න විදියට මේක හදන්න කියලා. හැබැයි ඒක හදලා තියෙන උඩත් දැන් මාස 2කට විතර කලින් අක්කර 40ක් ඔබතුමාට මම කියන්නේ කුරුණෑගල පාරේ නාරම්ලිදල කුරුණෑල්ට යන පාරේ අක්කර 40ක් එක දිගට කඩනවා කිසිම වැඩපිල්ලක් මම දැන කවුරු මේකට අනුමැතිය දීලාද කියලා මේකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔබතුමාට. මම පෞද්ගලිකව කියන්නේ කරුණාකර මේක හොයලා බලන්න කියලා. ඒ වගේම පාම් ඔයිල් ගෙන්වීම නිසාත් විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් අපේ පොල් නිෂ්පාදනය කරන නැත්නම් තෙල් නිෂ්පාදනය කරන අයට විශාල ඩීසී මෝල් වලට විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේකේ නිසා ඔවුන් එල්ලීම කරන්න ඇමතුමනි පාම් ඔයිල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරන වැඩපිල්ල සකස් කරලා දෙන්න කියලා. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති විශේෂයෙන්ම මේ එක්ස්පෝර්ට් කරන අය විශේෂයෙන් මේ පොල් නිෂ්පාදන නැත්නම් ඒ අතුරු නිෂ්පාදන විශේෂයෙන්ම බ්‍රික්ස් නැත්නම් ගඩොල් විදිහට හදලා නිෂ්පාදනය කරලා පිටරට යවන අයගෙත් විශාල අඩුවක් තියෙනවා. මේ මුදලේ වෙනද රුපියල් 80ක් ලැබිච්ච එක අද රුපියල් 27යි හම්බෙන්නේ. ඉතින් මේ නිසා මේකත් විශාල අර්බුදයක්. මම ඔබතුමාට පෞද්ගලිකව කියන්න කැමති කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ මේ පොල් නිෂ්පාදන අපනයනය කරන විශාල විදේශ විනිමයක් දැන් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා එදා ඔවුන් හම්බෙලා කියලා දුන්නා ඩොලර් බිලියන 2ක 3ක තව වැඩි කරගන්න මේ එක්ස්පෝර්ට් වලින් ගන්න ආදායම කියලා. නමුත් ඔවුන් කියන්නේ අපිට කොහොමද එහෙම කරන්නේ මේ අයම වැයෙන්වත් අපිට කිසිම සහයෝගයක් සහනයක් එක්ස්පෝර්ට්ස් වලට දීලා නැහැයි කියලා. ඒ නිසා මම හිතනවා ඔබතුමා මේ ගැන සාකච්ඡා කරලා යම් කිසි ක්‍රමවේදයක් ඔබතුමාත් අගමැතිතුමාත් කතා කරලා සැදුවොත් මම හිතන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් පොලිටිකෝනේ අපේ නිෂ්පාදකයන්ගේ තත්ත්වය දියුණු වෙයි කියලා මම විශ්වාස කරනවා. මම ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරනවා.
මම කියන්න ඕනේ ඔබතුමාට විශේෂයෙන්ම අර අක්කර 40 ගැන ඔබතුමාට විස්තර දෙන්න මම ඒ ගැන වර්තාවක් ඔබතුමාට දෙන්නම් ඒ කොහොමද උනේ කියලා. විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල දැන් ජනාධිපතිතුමා මේ යම් කිසි ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔබතුමා දැන් ජනාධිපතිතුමා ගැන ප්‍රකාශ කරා. නමුත් මම එක උදාහරණයක් දෙන්නම් මේක වැරදියට තේරුම් ගන්න එපා. නමුත් එකක් තමයි ඒ කියන්නේ යම් කිසි ස්ථිරාසර ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ වැවිලි ශාස්ත්‍රයේ. කෘෂිකර්මයටත් එහෙමයි. එතකොට දැන් දිගටම හොඳට පැවැත් වූ ක්‍රමයක් තමයි වල්නාශක අනිවාර්යයෙන්ම රටට අවශ්‍යයි. එතකොට හදිසියෙම පැය 24න් දවස් 7න් වල්නාශක නවත්තනවා. එතකොට ඒකට විරුද්ධව සටන් කර එකම පුද්ගලයා තමයි මම. ඔබතුමත් ඒ ගැන කතා කරේ නැහැ. ග්ලයිෆොසේට් අහිමි කරාම විශාල වශයෙන් හානි වුණේ තේ නිෂ්පාදකයට. ඒ ගැන මම සටන් කරලා දැන් තේවලටයි රබර්වලටයි පමණක් සීමිත ප්‍රමාණයක් වල්නාශක ගේනවා. එතකොට හදිස්සියෙම දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ හෙක්ටාර 20000කට දැන් ඊයේ මේ මං හිතන අනුර කුමාර මහත්තයා මේ ගැන ප්‍රශ්නයක් ඇතිකරන ගියා. නමුත් ඒක ආවේ නැහැ 27.2 යටතේ මම ලෑස්ති වෙලා ආවේ පාම් ඔයිල් සම්බන්ධව. එතකොට පාම් ඔයිල් සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ හෙක්ටාර 20000කට පමණක් අවසරය ලබා දුන්නා. එතකොට ඒ කැබිනට් එකේ ජනාධිපතිතුමා හිටියා.
එතකොට හදිස්සියේ පැය 24න් දවස් 7න් මේ පරිසර සම්බන්ධව ප්‍රශ්න නිසා මේ ප්‍රතිපත්තිය මේ තීරණය වෙනස් කරනවා. එතකොට ඒකෙන් හානි වෙන්නේ කාටද? ඒකෙන් හානි වෙන්නේ දීර්ඝකාලීන සැලසුම් හදලා විශේෂයෙන්ම තේමිල අඩු වුනහම ඒකට සරිලන විදිහට ආදායමක් ලැබෙන විදිහට ඒ සමාගම් කටයුතු කරන්න අවශ්‍ය. නැත්නම් සමාගම් කඩා වැටුනොත් මුළු ආර්ථික චේන් එකම කඩා වැටෙනවා. එම නිසා හෙක්ටාර 20000ක් කියන්නේ විශාල ප්‍රමාණයක් නෙවෙයි. මම වක්කින් බාර ගන්නවා. විශේෂයෙන්ම මේ පාමාය සම්බන්ධයෙන් ඒකට රෙගුලාසි දාලා කිසිම පරිසර හානියක් නොවන විදිහට ක්‍රියා කරන්න. නමුත් මේක සම්බන්ධයෙන් උත් දැන් අවුරුදු දෙකක් අපි කතා කරනවා මේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගන්නෙ නැහැ. එම නිසා මම හිතන්නේ විශේෂයෙන්ම මේ ගැලරියකට ගහ දේශ මේ කියලා කතා කරලා මේ ප්‍රතිපත්ති හදන්න බෑ. අපේ රටට හිතකර අපේ රටට අනුකූලව විශේෂයෙන්ම නැෂනල් ඉන්ට්‍රෙස් අපගේ ජාතික ප්‍රතිපත්ති අපි පක්ෂ දෙකෙන්ම සෑදිය යුතුයි. එතකොට අනුකුමාර මහත්මයා ඔබතුමා දැන් කෘෂිකර්ම ඇමති හැටියට කටයුතු කරා. නමුත් ඔබතුමාගේ කෘෂිකර්ම ඇමති කාලය තුල අවුරුදු එකහමාරක තුල මම Google search එකේ දාලා බැලුවා. ඔබතුමා වචනයක්වත් කියලා නැහැ පාම ඔයිල් වලට විරුද්ධව. හරි. ඉතින් මේක ඉතින් ඒක මම කියන්නේ මේ දේශපාලන ගැලරියක බලලා මේ ප්‍රතිපත්ති හදන්න බෑ.
ඔන්න අපි විවාදයකට යන්නේ නැතුව මේක අද අයවැයකෙත් තියෙනවා පැහැදිලි කිරීමක් කියලා ඉතින් අවසන් කරමු.
නෑ මිනිස්සු යම් කිසි දෙයක් කරනකොට ඉල්ලනකොට අපි ඔළුව නමන ගන්නේ.
නෑ ඔබතුමා ප්‍රශ්න දෙක ඉවරයි. එතුමා පැහැදිලි දැක්ක විවාදයකට යන්න බෑ. ඔය එකයි ඊට පස්සේ අනු කුමාර මැතිතුමා අවට අවශ්‍ය නැහෙනේ අපි ප්‍රධාන කරුණට යමු. අපි දැන් උත්තර දුන්නනේ ඕක පාම් ඔයිල් විවාදය වෙනම කරමු ගරුව ජයසිරි ජයසිරි මැතිතුමා. හරි කරුණාකරලා මේ සහාය දෙන්න අද ඉතාමත් වැදගත් විවාදයක් තියෙන්නේ. නෑ දැන් පහදලි කරන්නේ ආයි පාරි පාම් ඔයිල් ගැන. මැතිතුමා මේක ඔබතුමා කැමති මිනිත්තු දෙකකට පරිදෙන්ද පහදලි ගන්න.
නෑ මෙතුමාට පොඩ්ඩක් දෙන්න කාලේ
මේ දේශනයක් කරන්න අමාරුයි ඒක පැහැදිලි ගන්න ඕ
නෑ මේමයි ගරු කතානායකතුමනි මමත් ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට මේ ග්ලයිෆොසෙට් ගැන ගෙනාවා. එතකොට ඔබතුමා බොහොම සටන් කරා ඒකට මම එක ගැන දන්නෝ. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔබතුමාම ඔබතුමාගේ ෆන්ඩ් එකේ තිබිච්ච බිලියන ගානක මුදලින් අඩුමතරමේ තේ වලට අවශ්‍ය කරන මේ බිල්ඩින් එකක් හදාගන්න බිලියන මේ මිලියන 400ක් ඉල්ලපුවාම ඒකට ඉඩ දුන්නේ නැහැ. ඉතින් එහෙම කැබිනට් මණ්ඩලය යන ඔබතුමාට සැලකුවොත් හැටි අපි මට මතකයි මම මේකට සපෝට් කරා.
මේකට මේ
උත්තරේ දෙන්න හිටියෝ. මේ ෆාම් ඔයිල් පිළිබඳ ඇතිලා තියෙන ප්‍රශ්නේ ලංකාවේ ෆාම් ඔයිල් පිළිබඳ ඇතිලා තියෙන ප්‍රශ්නය අපි කියන්නේ මේක අද මැලේසියාවේ ඉන්දුනීසියාවේ ෆාම් ඔයිල් හදලා ඇතිලා තියෙන අර්බුදය අපි ලෝකේ හොඳට දැකලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියේ ෆාම් ඔයිල් ලංකාවේ මේ පැල හැදීම සම්බන්ධ විශාල විරෝධයක් රට ඇතුලේ තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධ ඔබතුමා ඊළඟ තීන්දුව ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් පස්සේ දින අපිට ඒක විශාල විරෝධයක් තියෙනවා කියලා කියන කාරණේ මම මතු කරේ. ඒ නිසා ෆාම් ඔයිල් ගෙන්නීමක් නතර කරන්න කියන එක අපේ අදහස තියෙනවා.
හරි.
අන්තිමට විරෝධය එන්නේ ওই සමහර පාරිසික සංවිධාන වලින්. හරි. එතකොට ඒගොල්ලන් පිටිපස්සේ කවුද ඉන්නේ? ඒකත් අපි සැසෙවිය යුතුයි. එතකොට පාම් ඔයිල් සම්බන්ධයෙන් ඔබතුමා කියන මලේසියාවේ ඉඳුනේ ඒක සම්පූර්ණයෙන් වෙනස්. ඒ රටවල් වල 60 ගණන් වල 70 ගණන් වල සුහර්ටෝල බලහත්කාරයෙන් මේ විශාල වශයෙන් වනාන්තර විනාශ කරලා තමයි පාම් ඔයිල් දැම්මේ. අපි එහෙම කරන්න යන්නේ නැහැ. අපි පරිසරය ආරක්ෂා කරගෙන මේ හෙක්ටාර 20000ක් පමණ අපි කතා කරන්නේ. ඉතින් හෙක්ටාර 20000කට ප්‍රතිපත්ති මේ තීරණයක් ගන්න බැරි රටක් මේක.
හොඳයි බොහොම චුතිය කරේ මෙතුමා. ඒකගේ චමින්ද විජේසිරි මෙතුමා
මම අහලා කරු කතා
නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති පිළිමද ඇමතුමා.
තානායකතුමනි මාසයක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා. ගරු පద్ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා. ගරු ඉෂාක් රහමන් මැතිතුමා.
අනවා කතා නැහැ.
ගරු කුෂිකාර්ම මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඔව් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර කෘෂිකර්ම හා ග්‍රාමීය ආර්ථික කටයුතු පස්සම්පත් වාරිමාර්ග හා දීවර සංවර්ධන අමාත්‍යාංශයේ දීවර අංශයේ මගින් දීවර පියස නිවාස වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ දීවරයන් සඳහා නව නිවාස සාදා ගැනීමට රුපියල් ලක්ෂ 3ක මුදලක් පවතින නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක්ද වැසිකිලි සකසා ගැනීම සඳහා රුපියල් 30,000ක මුදලක්ද ආධාර වශයෙන් ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නයට උත්තර, දියවර පියස නිවාස වැඩසටහන යටතේ 2017 වර්ෂයේ ආරම්භ කර 2018 වර්ෂයේදී පහත පරිදි ක්‍රියාත්මක කර ඇත. 2019 වර්ෂයේ සඳහා 2019.3 වෙනි දින ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කර ඇත. නිවාස 2017 71 2018 ක්‍රියාත්මක කරලා නැහැ. නිවාස අලුත් වැඩියාව 2017 1160 2018 535 වැසිකිලි ආධාර 2017 896 2018 115 ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න තියෙනවා කතානායකතුමනි. මට අහන්න තියෙන එමෙතුමාට ස්තුති වෙන්දනවා. එමෙතුමා කිව්වා නිවාස ආදලා තියෙනවා, සනීප ආරක්ෂාව පාසුකම් කරලා දීලා තියෙනවා කියලා. එබැයි මමත් පාර්ලිමේන්තුව මේ එමෙතුමා හිටියේනේ ආපු දවසේ ඉඳලා ඉල්ලීම කීපයක් කරුවා, අද වෙනකන් ඉෂ්ට වෙලා නැහැ. එකක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා ගරු එමෙතුමනි, විශාල වැව් ප්‍රමාණයක් තියෙනවා. ඒ වැව් ආසිත ගැවල් අඩුපාඩු තියෙනවා, සනීප ආරක්ෂාව අඩුපාඩු තියෙනවා. ඔබතුමා කියපු එක පිට කොයි හරි හදලා ඇති දන්නේ. මම නම් දන්න විදිහට ඔබතුමා හිටියේ නැමැතුමනි, මේ ඉල්ලන තරම් වලට ලබා දීලා නැහැ නැමැතුමනි. ඒ නිසා ඒකට විශේෂ උදව්වක් කරන්න. ඒ වගේම තමයි අපි මේ වැව් වල හැමදාම මගේ මහජන දින වලට එනවා, මාළු ඉගයක් තියෙනවා කියලා. මාළු පැට මාළුනේ, මාළු පැටක් ඉගයක් තියෙනවා කියලා. ඒකටත් ඔබතුමා විශේෂ වැඩපිළිවෙලක් කරලා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා.
අර කතානායකතුමනි, අපි ලබන සෙනසුරාදාට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 25කට මාළු පැටව දාන්න යෝජනා කරලා තිනවා. ඔබතුමාටත් ඒකට ආරාධනා කරලා තිනවා. ඒ වගේම ඔබතුමා ජීවත් වෙන ගම්මානයේ දීවර නිවාස ගම්මානයකුත් අපි ඉදි කරලා දීලා තියෙනවා.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා.
අපේ එමෙතුමාට තමයි අයිති වෙලා තියෙන්නේ වාරි වැව්. ඒ වගේම වගා ලින්ක් මම ආපු දවසේ ඉඳලා එමෙතුමනි දීලා මට ලිවුමුත් දීලා එපා වෙලා දැන් තියෙන්නේ. ඒ ගොයි මහතුරට අවශ්‍ය වැව් ටික හදන්නයි, වගා ලින්ක් ටිකක් හදන්නයි. ඉස්සරහත් මම ප්‍රශ්නයක් කිව්වා අපේ එමතුම අයිතියනේ, මට උත්තර දුන්නේ අපේ ගායන්ත එමතුමා තමයි දුන්නේ. ලිං ලාහක් දුන්නා කිව්වා, 296ක් හැදුවා කිව්වා. ඉතුරු ලිං වලට මුදල් කොහොද ගියේ, ලිං කොහොද කියලා ඇහුවා. ඒ වගේම වැව්වුත් එතුමා තමයි උත්තර දුන්නේ. ඒකට මොනවාද ඔබතුමාගේ උත්තර?
ගරු එමතුමා,
ගරු කතානායකතුමනි, එතුමා ලයිස්තුවක් දීලා තියෙනවා. මේ වෙනකොටත් ඒ ලයිස්තුව ඇසමේතු කරලා තියෙනවා. අපි අප්‍රේල් මාසෙට ලිං වැව් හදන්න වැඩපිළිවෙල පටන් ගන්නවා. ඔබතුමා ලිං වගේකුත් දීලා තියෙනවා, මම ඒ ටිකත් ලෑස්ති කරලා දෙන්නම්.
හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි හොඳයි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ගරු මුදල් මැතිතුමාගේ ඇසීමට
මම මේ ප්‍රශ්නේ අහනවා. ගරු කතානායකතුමනි,
ආයන්න 1 නැත, ආයන්න 2 ඉහත 190 අදාළ නොවේ, ආයන්න 3 පැන නුනගී, ආයන්න 4 පැන නුනගී, ආයන්න පැන නුනගී.
ගරු කතානායකතුමනි, මේක පුදුම ප්‍රශ්නයක්. මොකද මේ 2016 අයවැය යෝජනා අංක 206 ගැන තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. එතකොට මේ ගරු සභාවට අයවැය විවාදයේ පවත්තලා අයවැලේකනේ යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා මේ රටට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ ක්‍රියාත්මක වීම හෝ නොවීම පිළිබඳ ප්‍රශ්නයක් කනකොට අදාළ නොවේ, අදාළ නොවේ පැන නොනගී කිව්වහම ඒක හරි අසාධාරණයි. ඒ නිසා අඩුගානේ ඔබතුමා පැහැදිලි කිරීමක්වත් කරන්න තිබුණා. මම ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා. මේ ප්‍රශ්නේ තිබෙන්නේ ඌණ ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌණ උපයෝජිත වත්කම් පුනරුදේ කිරීම මගින් අපහසුතාවයට පත් කරන ලද ආයෝජකයන් සහ ව්‍යාපාරවල නාම ලේඛනය. දැන් සොරි සර්, මේ අහලා තියෙන්නේ අයවැය යෝජනා 204 ආයෝජන ආරක්ෂණ ගිණුම් ක්‍රමයක් ආරම්භ කරනවා කියලා. උක්ත යෝජනාවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සුවකීය මුදල් තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ට එම මුදල් මව්බිමට රැගෙන එන ලෙසට කරන ලද ඉල්ලීමට මෙතෙක් ලැබී ඇති ප්‍රතිචාරය කුමක්ද? උක්ත අයවැය යෝජනාවට අනුව බැංකු ගිණුම් ක්‍රමය හරහා පිටරට තබාගෙන තිබෙන මුදල් මෙරටට පේෂණය කරන කිසියම් පුද්ගලයෙකුට එරෙහිව රජයේ විසින් නෛතික පියවර නොගන්නා බව නිශ්චිත සඳහන් කිරීමට මුදල්හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නෛතික බලය ලබාගත් ආකාරය කවරේද? මං ගරු සභාපතිතුමනි, ඉතා වැදගත් මේ අයවැය යෝජනාවක් ගැන අහන්නේ. මොකද විදේශවල තිබෙන මුදල් අපේ රටට ගෙන්නා ගැනීම තමයි අද දවසේ තිබෙන අත්‍යවශ්‍ය ජාතික වැදගත්කමක් යුතු කාර්යභාරය වෙන්නේ. මුදලේ යගේ ආරක්ෂා කරන්න ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ ටික ගේන්න කියලා. එතකොට ඒ යෝජනාව 2016 දී ඉදිරිපත් කරන්නේ. අපි දැන් ඉන්නේ 2019 දී. අඩු ගන්න යෝජනාවට මොකද උනේ කියලා මුදල් අමාත්‍යංශය කියන්නේ
බෑ.
ඔබතුමා කිව්වා වගේ මේක පුදුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේක ක්‍රියාත්මක නොවුණා කියලා. දැන් මම කියන්න බොහොම කැමති 2018 අයවැය නම් දැන් 92%ක්ම එක්ක ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 108%ක් විතරයි ක්‍රියාත්මක වෙලා නැත්තේ. නමුත් මේක 2016 එකක් යෝජනාවක්. මේක ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඒකට විකල්පයක් තිබුණා. ඒ විකල්පය ඇවිල්ලා ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එකක් 2017 දී ඉදිරිපත් කළා. 2017 දී ඒ ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එක අනුව ඒ වගේම ගැසට් එකකුත් ආවා. ඒකෙන් අලුත් යෝජනා වගේක් ඉදිරිපත් වුණා. ඒ ගැසට් එකේ ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account කියලා එකක්. මේක පහසු කරන්න ඒ කියන්නේ ආයෝජකයන්ට මේක ගේන්න. ඉතින් 2008 ම යෝජනාව ඉදිරිපත් වුණේ 2016 208 වෙනි යෝජනාව එහෙම ක්‍රියාත්මක නොවුනත් ඒ විකල්පයක් අලුත් සංශෝධනයක් කරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා.
දැන් විනිමය පාලන පනත සංශෝධනය කරන අවස්ථාවේදී ඒකෙන් බලාපොරොත්තු වුණේ විනිමය පාලනේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් කියන එක පාවිච්චි කරන්නේ නැතුව මේ ගෙවුම් ශේෂයේ ප්‍රාග්දර ගිණුමත් එක්ක ලිබරලයිස් කරන එක. එතකොට ඒ තුල කලේ මේ රටේ විදේශ විනිමය පාලනය පිළිබඳ පැවති නීති රෙගුලාසි ලිහිල්කරණය කිරීම තුලින් විනිමය පාලන දෙපාර්තමේන්තුවේ කියන පාලන වචනේ අත්හැරලා ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය දෙපාර්තමේන්තුව කියලා වෙනම දෙපාර්තමේන්තුවක් දුන්නා. අද දවසේ ඒ විනිමය පාලන පනත සංශෝධනය කිරීම තුලින් මේ රජයේ සුරකුම්පත්තා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන මුදල් අරන් යනවා. කොටස් වෙළඳපොලේ මුදල් අරන් යනවා. ඒ අරන් යන ටිකවත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඒකෙන් ඇති වුණේ. මම අහන්නේ තමුන්නාන්සේලා පොරොන්දු වුණේ මේ රට ඇතුළට එන මුදල් ප්‍රමාණය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ගිණුම් ක්‍රමයක් ආරම්භ කරනවා කියලා. ඒකට උත්තරේ විනිමය පාලන පනත සංශෝධනය කිරීම නෙවෙයි.
හොඳයි ගරු ඇමතිතුමා.
විනිමය පාලන පනත සංශෝධනය කිරීමෙන් මේක තව ප්‍රශ්නේ උග්‍ර වෙලා
තියෙනවා. මන්ත්‍රීතුමනි, රට ඇතුළට එන මුදල් ආරක්ෂා වෙනවා. මේ මම කිව්වා වගේ මේ ගෙනාපු අලුත් පනතෙන් ඉන්වර්ඩ් ඉන්වෙස්ට්මන්ට් account කියලා එකක් තියෙනවා. ඒකෙන් මුදල් දාලා ඒක අපි පාලනය කරනවා. ඒක කොටස් වෙළඳපොලට දාන්න පුළුවන්, ඍජු ආයෝජන වලට දාන්න පුළුවන්, ඕන එකකට දාන්න පුළුවන්, අවශ්‍ය වෙලාවට ගෙනියන්නත් පුළුවන්. ඉතින් අපි ලිහිල් කරලා තියෙන්නේ. ඒ වුණාට මුදල් විශුද්ධකරණය කරන්න බෑ. ඒ කියන්නේ හොරබොරු වංචාවෙන් ගේන මුදල් රට ඇතුළට ගේන්න බෑ. එතකොට මෙතන ඒක පාලනය වෙලා තියෙන්නේ, විදේශ විනිමය පාලනය වෙලා තියෙන්නේ. 2018 අප්‍රේල් මාසයේ තමයි මේ රටේ වැඩියෙන්ම විදේශ ශේෂය තිබුණේ ඩොලර් බිලියන 9.9යි. ඔක්තෝබර් 26 දවුනේ කුමන්ත්‍රණයෙන් පස්සේ ඒක 6.9ට බැස්සා. ඒක තමයි ඇත්තටම ඇති වුණ ප්‍රශ්නය.
හොඳයි දැන් ඔබතුමාගේ පිළිතුර අවසානයේ බොහොම ස්තුතියි. දෙවෙනි වටය හතවෙනි ප්‍රශ්නය ගරු වෛද්‍ය නරේන්ද්‍ර ජයසිරි මහත්මයා.
මහනෝ
සභාගත කරනවා ගරු කතාන.
පහ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා. හත ගරු අශෝක ප්‍රියන්ත මහත්මයා.
සභාගත කරනවා.
කාර්ක සභාවස්ථාව සාමාන්‍යයෙන් ගරු ජයසිරි මහත්මයා මෙහෙම ප්‍රශ්න කල්තියා නෝටිස් දෙන ඔබතුමා හැමදාම පැරණි මන්ත්‍රීවරයෙක් අර ස්ථාවර නියෝග වල තියෙනවනේ. දැන් හැමදාම ඊයේත් අපි මේ සම්බන්ධයෙන් මත ගැටුමකට එනවා. ඒ බෑ මේ වැදගත් යංග මේ
අගමැත්තුමා මේ කැමැතිද මේකට පිළිතුරු දෙන්න?
කල් දීලා නැත්තම් කරන්න බැරි වෙනවා.
ඒක තමයි සාමාන්‍ය චාරිත්‍රයේ මේක. මීට පස්සෙවත් මම ඔබට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කියනවා ලියුම් කැලක් උදේට දීලා ඉස්සරදා දීපුවා වැඩපඩු පාසුයි. Yeah, everything is important inside, yes. මොකද්ද ප්‍රශ්නේ?
මේ මම මේ දැන් සර් ඊයේ නෑ මට කතා. දැන් සර් වැදගත් වෙන්නේ මෙතනදී මේ ඩොලර් බිලියන 2.8ක් ගන්නා දෙනවා මේක බොහොම පැහැදිලිව ගත්තොත් 4.8 පොලියට කියන වැඩපිළිල අපේ රවි කරුණානායක මහත්මයා ඊයේ ඉදිරිපත් කළා.
ඔබතුමායි කතාවෙදි කරන්න පුළුවන් මේක අහන්න පුළුවන් ඒක දෙන්න පිළිතුරු දෙන්න පුළුවන් ගන්න. බර බුදල් මහත්මයා පිළිතුරු දෙයි. ඒක පිළිතුරු දෙයි. No, I'm not. Why you asked me to be on the Prime Minister? I didn't know about that. You can raise in your speech and honorable minister will reply. කාරක සභා අවස්ථාව වගන්තිය කාරක සභාව එක්කද කාරක සභාව එක්කද ගරු මුදල් අමාත්‍යතුමා යෝජනා කරන්න
ඕනේ පළවෙනි උපලේඛනය දෙවෙනි උපලේඛනය සහ තුන්වෙනි උපලේඛනය සලකා බලන තෙක් දෙවෙනි වගන්තියේ සිට දොළොස් සුජෝ කන්ති දක්වා සලකා බැලීම කල් තිබිය යුතුය.
සභාවෙක්ද?
ආයි.
පළවෙනි උපලේඛනයේ ශීර්ෂ 1, 2, 4 සිට 13 දක්වා 16 සිට 25 දක්වා සලකා බැලීම පූර්වභාග 10 සිට 12 30 දක්වා සහ අප්‍රභාග 1 සිට 7 දක්වා කැපීම යෝජනා කිරීම ගරු මහින්දානන්ද අරුජ්ජමගේ මැතිතුමා කැපීම යෝජනා කිරීම
ගරු කතානායකතුමනි 2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2019 3/19 බදාදා විවාදයට ගෙන අමාත්‍යාංශය ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ අංක 1 2 4 සිට 13 දක්වා සහ 16 සිට 25 දක්වා වෛශේෂයන්ගේ සම්ප්‍රදායන්ට කූලව එක් එක් වැඩසටහන් ඉදිරි සියලුම පුනරාවර්තන වේදම් හා මූල්‍ය වේදම් රුපියල් 10කින් කපා හරිය යුතුයි මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි අද දිනේ දෙවනවර කිවිමේ විවාදය ආරම්භ කරන අවස්ථාවේ අද ආයතන 25ක් ගරු ජනාධිපතිතුමා ග්‍රාමාධිතුමා එවැගේම උපරිමාධිකරණ විනිශ්චයකාරවරු ඇතුළු ආයතන 25ක් පිළිබඳ විවාදයට ගන්න අවස්ථාව තමයි මේ ඉදලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ගරු කතානායකතුමනි අපි පිළිගන්න ඕනේ රටක ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. ඒ තමයි රටේ විධායකය, ව්‍යවස්ථා දායකය සහ අධිකරණය. මේ ආයතන තුන එකට ගියොත් තමයි රටට යන්න පුළුවන්. මේ ආයතන තුන අතර ගැටුමක් ඇති වෙන තාක්කල් ආණ්ඩුවකට යන්න බෑ. අද ඔබතුමා දන්නවා විධායකය සහ ව්‍යවස්ථා දායකය අතර අර්බුදයක්. අද විධායකය සහ අධිකරණය අතර අර්බුදයක්. අද මේ ආයතන තුල ඇතුලේ විශාල බරපතල ගැටුමක්. මේක ආණ්ඩුවක් වුණාට එළියෙන් බලන කට්ටියට පේන්නේ නිකන් මේක සියඹලා ආණ්ඩුවක් වගේ. දැන් බලන්න ජනාධිපතිතුමනි සභාවෙන් බලන්න කරු කතානායකතුමනි දැන් ව්‍යවස්ථා දායකය අපි මේ ඉන්න පාර්ලිමේන්තුව. දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අර්බුදයක්. දැන් ඊයේ අයවැය ඡන්දේ අපි දැක්කා රජ 119කින් ජයග්‍රහණය කරා. TN එක ඡන්දේ දුන්නේ නැත්නම් ඊයේ අයවැය පරාදයි. ඊයේ TN එක 113 හරි පොඩ්ඩක් ඉන්නකෝ. තව ඡන්ද හරි ගණන් තමුන්නාන්සේලාට TN එක ඡන්ද නොදෙවි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු කට්ටියත් එක්ක ඉඳියා නම් ඒක බලා ගන්න තිබුණා. හරි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් තමුන්නාන්සේලා හොඳයි. දැන් අද තමුන් හරි. ආ දැන් ගොඩක් හිටියානේ. දැන් අද තමුන්නාන්සේලා මොකද කරන්නේ? දැන් අද තමුන්නාන්සේලා ජනාධිපති මුජබුල් රහ්මාන් මන්ත්‍රීතුමාද ජනාධිපතිතුමාගේ වෛශේෂණ මොකද කරන්නේ? දැන් තමුන්නාන්සේ මොකද කරන්නේ කියන්නකෝ. තමුන්නාසේ මොකද කරන්නේ? තමුන්නාසේ ඡන්ද දෙනවද පරාජය කරනවද කියන්නකෝ. දැන් තමුන්නාසේ ටීවී එකට කියලා මොනවද කිව්වේ? ජනාධිපතිතුමාගේ වැසිසිය පරාජය කරනවායි කිව්වනේ. දැන් තමුන්නාසේ ඡන්ද දෙනවද? තමුන්නාසේ රෙදි අඳගෙනද ඡන්ද දෙන්නේ? තමුන්නාසේගේ කෝට් එක ඇඳලාද කෝට් එක ගලවලාද ඡන්ද දෙන්නේ? තමුන්නාසේට අගමැතිතුමා කියනවා ඡන්ද දෙන්න කියලා. එතකොට තමුන්නාසේට ඡන්ද දෙන්න ඕනේ. නැත්තම් තමුන්නාසේගේ മന്ത്രി ධූරය ඉවරයි. ඒ නිසා මුලාසනේ ගරු කතානායකතුමනි ආණ්ඩුව ඇතුලේ බරපතල අර්බුදයක්. ආණ්ඩුව ඇතුලේ පසුබල മന്ത്രിවරු කියනවා ජනාධිපතිතුමාගේ වැසිසිය පරාජය කරනවායි කියලා. පසුබල മന്ത്രിවරු 30 දෙනෙක් ඡන්ද දෙන්න නැහැ කියලා කියනවා. තමුන්නාසේලාගේ ඉදිරිබල മന്ത്രിවරු කතා කරලා කියනවා නෑ අපි ඡන්ද දෙනවයි කියලා. තමුන්නාසේලාගේ ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් නැද්ද? ව්‍යවස්ථා දායක ඇතුලේ අර්බුදයක් නැහැ කියලාද කියන්නේ? ආ ඒකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ. ඒ කියන්නේ අගමැතිවරයාගේ කට්ටිය ජනාධිපතිතුමා පරද්දනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ. බොහොම ලස්සනයි. අපි බලාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉලි දක්වන තෙක්. තමුන්නාසේලාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි හොඳට දන්නවා. තමුන්නාසේලාගේ ප්‍රජාතන්ත්‍රවාදේ. මුලසනේ ගරු කතානායකතුමනි. මම කිව්වේ ආණ්ඩුව ඇතුලේ ව්‍යවස්ථා දායක ඇතුලේ අර්බුදයක්. ව්‍යවස්ථා දායක ඇතුලේ පසුබෙල മന്ത്രിතුමල්ලා බලා උත්සාහ කරනවා ජනාධිපතිවරයාගේ වැසිසිය පරාජය කරන්න. ඉදිරිපෙර മന്ത്രിතුමාලා උත්සාහ කරනවා ජනාධිපතිවරයාගේ වැසිසිය ජයග්‍රහණය කරන්න. පාර්ලිමේන්තුව ඇතුලේ අර්බුදයක්. කැබිනට් මණ්ඩලය ඇතුලේ අර්බුදයක්. දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා අපේ දයසිරි മന്ത്രിතුමා බන්දුලැමතුමා කිව්වා වගේ 7.8%කට පොලියක් ගන්නට ණයක් ගන්න. ඊය රවි කරුණානායක හිටපු අබුදල් ලැමතිවරයා කියනවා මහ බැංකුව මොනවද මේ කරන්නේ? මහ බැංකුව කරන දේවල් වැරදි. මේ වගේ අධික පොලියට ණය ගන්න එක වැරදි. කැබිනට් එක මණ්ඩලයේ ඇතුළේ එකඟතාවයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ ඇතුළේ එකඟතාවයක් නැහැ. ඒ නිසා ව්‍යවස්ථා දායක ඇතුළේ අර්බුදයක්. ඊළඟට ව්‍යවස්ථා දායකයයි විධායකයයි අතර ද බලන්න ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යතුමත් අතර ගැටුමක්. අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් අතර ගැටුමක්. මේක රට දන්න දෙයක්. මේක මෙහෙම ගෙනියන්න පුළුවන්ද තමුන්නාසෙලම කියන්න? මේ ආයතන කොහොමද ගෙනියන්නේ තමුන්නාසෙලා? තමුන්නාසෙලා කොහොමද ගෙනියන්නේ? එහෙම යන්න බෑ. විධායකයි ව්‍යවස්ථා දායකයි අධිකරණයේ ජනාධිපතිතුමා ඇවිල්ලා අති ව්‍යවස්ථා දායක සභාව විවේචනය කරනවා. ව්‍යවස්ථා දායක සභාවෙන් පත් කරන මිනිස්කාරුම් පිළිබඳ කතා කරනවා. ඒ පිළිබඳ විවේචන තියෙනවා. ඉතින් ඒ නිසා මේ විදියට විධායකයත් ව්‍යවස්ථා දායකයත් අධිකරණයත් අතර ගැටුමක් යනකොට කොහොමද එහෙම ගැටුමක් යනකොට තමුන්නාසෙලා කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ? ඉතින් ඒ නිසා අපි ඔබතුමාලට කියන එහෙම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න. තමුන්නාසෙලගේ ආණ්ඩුව ඇතුලේ මෙහෙම ගැටුමක් එනකොට තමුන්නාසෙලගේ දැන් අද තමුන්නාසෙල අපි දැක්ක පහුගිය දවස්වලම දිගින් දිගටම මොකද්ද මම දැක්ක අගමැතිතුමා තමුන්නාසෙව අඬ ගහලා මේක කියන්නේ කියලා කිව්වා. මම දැක්ක අගමැතිතුමා අඬ ගහලා කිව්වා ගිල්ල කියන්න ජනාධිපතිතුමාට කියලා නිදහස් කරගත්තයි කියලා. හැබැයි ඔබතුමාට කියන්න ඕනේ අගමැතිතුමා කතා කරලා තමයි අතුලට දාන්න කිව්වේ. ඒකත් කියන්නම්කෝ. එතුමා තමයි කතා කරලා අතුලට දාන්න කිව්වේ. හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දෙවැනි වාහන යන මිනිස්සු හිරේට දානවා. හැබැයි ඉතින් අගමැති ඒ වාහනේ ඔබතුමා දන්නවද අගමැතිතුමාගේ ගමේ മന്ത്രിතුමත් හිටියා. අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරපු മന്ത്രിතුමත් ඒ වාහනේ හිටියා. හරි එතුමාගේ ඥාතියා. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳ කතා නොකරමු. ඉතින් අගමැතිතුමා ඔබතුමා කියනවා අගමැතිතුමාට කතා කරලා නිදහස් කරා කියලා අගමැතිතුමා අපිව හිරේ දානවා. ඉතින් අගමැතිතුමාටයි මටයි ප්‍රශ්නයක් තියෙනවා. අගමැතිතුමාට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා හිරේ දානකන් නිින්දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හරි අපි ඒක බලාගෙන ඉමු. ඉතින් ඔබතුමාලා එහෙම සිගිති සතුටක් ගන්නවනම් තමුන්නාසෙලා ගන්නවනම් තමුන්නාසෙලා ඉතින් එහෙම බොහොම සතුටු වෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මුලසනේ සභාගරු කතානායකතුමනි මේ අර්බුදයේ දිගට යන්න බෑ. තමුන්නාන්සේලා කිව්වට එහෙම ප්‍රශ්නයක් නෑ කියලා ඔබතුමාලා කතා කරාට එහෙම ප්‍රශ්නයක් නෑ කියලා ගැටුමක් තියෙනවා අපි ඒක පිළිගන්න ඕනේ. විධායකයයි ව්‍යවස්ථා දායකයයි අධිකරණයේ අතර ගැටුමක් තියෙනවා කියලා අපි පිළිගන්න ඕනේ. එහෙම ගැටුමක් තිබ්බහම යන්න බෑ. ඉතින් ඒ නිසා මේ ගැටුම තිබ්බහම කොහමද රටක යන්නේ? ආයෝජකයෝ එන්නේ නෑ. ඒ වගේම අපේ රටේ තියෙන ව්‍යාපාරිකයෝ ව්‍යාපාරවලට වියදම් කරන්නේ නෑ. එහෙම වුණාම රටක් යන්න බෑ. ඒ නිසා අපි කියන්නේ ඔබතුමාලා මේ තියෙන ගෙදර රණ්ඩුව නවත්ත ගන්න. අපිට ඕනේ නෑ. අපි කියන්නේ නෑ මේ රණ්ඩුව ගෙනියන්න කියලා. අපි කැමති නෑ මේ රණ්ඩුව ඇති වෙනව දකින්න.
Order please but the point of order of honorable field marshal Fonseca.
අරු මන්ත්‍රීතුමා ඔබතුමා කියපු ඒ කතාවේ ඇත්තක් සමහර තැන්වල තියෙනවා. ජනාධිපතිතුමා එක ව්‍යවස්ථා දායක සභාවට බණිනවා.
That's not a point of order. We'll continue with the debate.
Field Marshal Fonseca Mahathaya kiyenawa Janadhipathi Mahathaya bayino. Field Marshal Fonseca Mahathayata amathikamak dunne nathi nisa e sadharana e vedanawa sadharanayin. Etumage duka sadharanayin. Obathuma adu ganne duka kiyannawat denne naha etumata. Amathikamak naha duka kiyanna dennet naha. Etumage adu ganne naha. Obathuma sadharanaya obathuma kiyilla man piligannawa. Man innath obathuma ekka. Man innath obathuma ekka. Hari. Ithin obathuma obathuma kohomada chanda denne? Da obathuma ada chanda denawada mata kiyanna. Ada obathuma chanda denawada? අන්න කියලා දෙන්නේ නැහැ කියලා. ඉතින් බලන්න. ඉතින් බලන්න ආණ්ඩුව ඇතුලේ. ඉතින් මේක තමයි අර්බුදය. මේක තමයි අර්බුදය. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි. නෑ මම මේ තුමා වෙනුවෙන් මම කතා කරන්නේ. ඒ නිසා ගරු.
නෑ ඒක නිදාම වැදගත් අවස්ථාවක් ඒක කතා
කරන්නේ. නෑ. වැදගත් අවස්ථා ගරු කතානායකතුමනි මේට වැඩිය මොකද්ද අවැදගත් වෙන්නේ? විධායකයි ව්‍යවස්ථාදායකයි අධිකරණය අතර තියෙන අර්බුදය ගැන කතා කරන්න නැත්නම් මොකද්ද කතා කරන්නේ කතානායකතුමනි? රටේ මේ පාර්ලිමේන්තුවයි ජනාධිපතිතුමයි අධිකරණය අතර තියෙන ගැටුම කතා කරන්නේ නැත්නම් මේක ගෙදර ගිහලා කතා කරන්නද? මේකනේ. ඉතින් ඒ නිසා මේ අර්බුදය අපි අගමැතිතුමාට කියන්නේ මේක නවත්ත ගන්න. මේ අර්බුදය මේක ඔබතුමාලා මතක තියාගන්න. ඔබතුමාලා මතක තියාන්න මේ රටේ ජනමතේ කාටද හම්බුනේ? මේ රටේ ජනමතේ කාටද තියෙන්නේ? මේ රටේ ජනමතේ හම්බුනේ ජනාධිපතිතුමාට. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනමතේ තියෙන ජනාධිපතිවරයාට. එතුමාට විතරයි ජනමතයක් හම්බුනේ. තමුනාසිරට අගෝස්තු මාසේ 17 වෙනිදා 213ක් හම්බුණා. තමුනාසිරට බහුතරයක් නැහැ. තමුනාසිරට ජනමතයක් නැහැ. තීරසා හොඳට මතක තියාගන්න මේ ආණ්ඩුව බලයටපත් කරන්න ජනමතය හම්බුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. ඉතින් එතුමා ජනාධිපති වෙච්චින්ද තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණේ. ඉතින් අද මෙතන ගැටුම. තීරසා අපි කියන්නේ අපිට මේ ගැටුම අවසන් ඕනෙත් නැහැ. අපිට මේක කොටවන්න ඕනෙත් නැහැ. රණ්ඩු කරන්න ඕනෙත් නැහැ. ඒ කිසි දෙයක් කරන්න අවස්ථාවක් නැහැ. අපි කියන්නේ මේ ගැටුම සමතකටපත් කරගන්න. මේ ගැටුම සමතකටපත් කරේ නැත්නම් මේ රට යන්න බෑ. මෙරටට ආයෝජක වෙන්නේ නැහැ. තමුන්නාන්සේලා කියන පහුගිය අවුරුදු 4 තමුන්නාන්සේලා ගෙනාපු US බිලියන 50ක අලුත් විදේශ ආයෝජනයක් ගැන කියන්නේ. තමුන්නාන්සේලා බිලියනක ආයෝජනයක් කියන කෙනා. අපි ගෙනාපු ආයෝජනට අමතරව තමුන්නාන්සේලා ගෙනාපු ආයෝජනයක් කියන්නේ. මේ ගැටුම නිසා රට යන්නේ නැහැ. රට නැවතිලා, රට හිටලා. දැන් මේ මොනවා කතා කරත් සරත් වොන්සික අමැතිතුමා එතුමට වෙච්ච අසාධාරණ එතුමා කතා කරනවා. ඒ වගේම රංග බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරනවා. පසුවල මන්ත්‍රීවරු කතා කරනවා. හරි ඉතින් ඒ නිසා මේ ගැටුම සමතේකටපත් කරගන්න මේ ගැටුම යන්න බෑ ඉතින් ඒ නිසා අපි කියනවා ආණ්ඩුවක් ඇතුලේ ජනාධිපතිවරයාගේ වෛශිෂ්ට්‍යය පරාජයටපත් කරන්න කියොත් අගමැතිතුමාගේ කාර්යාලය තියෙන එකේ එතකොට අගමැතිතුමාත් ආණ්ඩුව ඇතුළේම පරාජය කරන්න හදනවා පසුබෙල මන්ත්‍රීව ඉදලා අගමැතිතුමා පරාජය කරන්න හදනවා ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ අර්බුදය අපි මුලින්ම කියන්නේ අද දිනේ අග්‍රාමාත්‍ය කාර්යාලය ජනාධිපති කාර්යාලය අධිකරණ සේවා කොමිසම මේ ප්‍රධාන ආයතන තුන විවාදය කරන මේ අවස්ථාවේ අපි ඔබතුමාලට කියන්නේ රටක් හැටියට මේ අර්බුදය නවත්ත ගන්න තමුන්නාන්සලා කටයුතු කරන්න මේ අර්බුදය හොඳ දෙයක් නෙවෙයි මේ අර්බුදය ඉදිරියට ගියොත් මේක හොඳ නැහැ ඉතින් ඒ නිසා කරුණා කරලා මේ ගැටුම නවත්තලා මේකට හොඳම දේ මෙහෙම යන්න බෑ මේ විදියට යන්න බෑ ඒක තමයි අපි හොඳම දේ කියන්නේ යන්න මැතිවරණයකට අපි ඔක්කොම එක්කවලා මැතිවරණයකට යන් හොඳම දේ ඒක තමයි අපි ඔක්කොම එක්කවලා මැතිවරණයකට යන් දැන් මේකේ තියෙනවා මැතිවරණ කොමිසම අද ගන්නවා විවාදයට මන්නම් කියන්නේ මේකට පුළුවන් නම් විරුද්ධව මේකට විතරක් පුළුවන් නම් අපි ඡන්ද දෙනවා ඇයි මැතිවරණ සිටියම අකුලලා පළාත් පාලන මැතිවරණ අවුරුදු දෙකමාරක් තිබ්බේ නැහැ. තමුනාසෙලා ප්‍රාදේශීය සභා ඡන්ද අවුරුදු එකමාරක් තිබ්බේ නැහැ. උතුරුමැද පළාත් සභාව ඉවරලා අවුරුද්දයි මාස 6යි. 2017 ඔක්තෝබර් මාසයේ උතුරුමැද පළාත් සභාව නැගෙනහිර පළාත් සභාවේ කල්පෙන්නේ. අද මැතිවරණ පළාත් සභාව වැඩ වෙන්නේ නැහැ. නිලධාරි වැඩ කරන්නේ නැහැ. ආණ්ඩු කාර්යතුමාලා පත් කරලා තියෙන්නේ. අද පළාත් සභාවල පළාත් පාලන ආයතනවල නිලධාරි තීන්දුව ගන්නෙ නැහැ. ගරු කතානායකතුමනි, ඉතින් ඒ නිසා මේ මැතිවරණ තමුනාසෙලා බලයට පත් වෙනකට ඔබතුමාලා කියපු මූලිකම කාරණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය. තමුනාසෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා ඡන්ද ගත්ත මිනිස්සු. තමුනාසෙලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා, තමුනාසෙලා මැතිවරණ ගැන කතා කරලා, මැතිවරණ සිටිය තමුනාසෙලා කිලුවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ ඒ පිළිවෙත තමුනාසෙලා කටයුතු කරන්න කියන ඉල්ලීම තමුනාසෙලාට කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අද විවාදයේදී කියනවා. හොඳයි. අවසාන විනාඩි 3. ගරු කතානායකතුමනි, අපි ඔබතුමාට කියනවා මේ පිළිබඳ අද අල්ලස් දූෂණ කොමිසම පිළිබඳ අද විවාදයට ගන්න. දැන් අල්ලස් දූෂණ කොමිසම අපි දැක්ක කටයුතු කරන ආකාරය. අල්ලස් දූෂණ කොමිසම කටයුතු කරන්නේ විපක්ෂයට විතරයි. අල්ලස් දූෂණ කොමිසම ආණ්ඩුවට කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුවේ අපි පහුගිය කාලේ අපි 2016 ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි 10ක් ඉදිරිපත් කරා ආණ්ඩුවේ මැති අමතුමන්ලගේ චෝදනා පිළිබඳව. එක පැමිණිල්ලක් විභාගයට කරලා නැහැ. එක කෙනෙක් කැඳවලා නැහැ. හැබැයි අනිත් අයට විරුද්ධව කැඳවනවා. අනිත් අයට විරුද්ධව නඩු දානවා. අනිත් අයට විරුද්ධව විශේෂ අධිකරණ හදනවා. ඒ සියල්ල කරනවා. හැබැයි ඔබතුමාලගේ පැත්තේ කාටවත් කරන්නේ නැහැ. අපි දැක්ක මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියලා තිබ්බා. මේ ආණ්ඩුව තියනකල් මේ ආණ්ඩුවේ ඉන්න මිනිසුන්ට දඬුවම් දෙන්න බෑ. ඒ රටේ ජනාධිපතිතුමා කියන්නේ. ඉතින් ඒ නිසා තමුන්නාන්සේලා ස්වාධීන කොමිෂන් සභාව දැම්ම මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච කමක්. අද මොනවාද මේ ස්වාධීන කොමිෂන් සභාවට වෙලා තියෙන්නේ? අද මැතිවරණ කොමිෂමේ සමාජිකයෙක් යනවා උසාවියට ඡන්ද තියන්න එපා කියලා. මේකද තමුන්නාන්සේලා ස්වාධීන කොමිෂන් සභාවකින් බලාපොරොත්තු වෙන්නේ? ඉය පෙරේදා කැබිනට් මණ්ඩලයේ තමුන්නාන්සේලාම විවේචනය කරගත්තා නේද? මේ ස්වාධීන කොමිෂන් සභාව ගැන ජනාධිපතිතුමා ඇමතිවරුම මේක අසාර්ථකයි කියලා පිළිගත්තා නේද? තමුන්නාන්සේලාගේම කැබිනට් මණ්ඩලයේ අද මැතිවරණ කොමිෂමට පත් කරපු සමාජික උසාවිය යනවා ඡන්ද එපායි කියලා. හරි, පොලිස් කොමිෂම පිළිබඳ විශාල විවේචන තියෙනවා. පොලිස් කොමිෂම පිළිබඳ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම පිළිබඳ විශාල විවේචන තියෙනවා. ව්‍යස්තදායක සභාව පිළිබඳ විශාල විවේචන තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අපි කියනවා තමුන්නාන්සේලාට සාධාරණ අල්ලස් කොමිසම විභාග කරනවා නම් පරීක්ෂණ තියෙනවා නම් සියලු දෙනාට මේක නීතියක් වෙන්න ඕනේ. මම දැක්ක අය රූපවාහිනියේ අල්ලස් කොමසාරිස්තුමෙක් බොහොම කතා කරා කාටත් එක නීතියක් කියලා. කොහෙද නීතියක් තියෙන්නේ? අවුරුදු 3යි එක පැමිණිල්ලක් කට උත්තරයක් කරගෙන නැහැ. අද පැමිණිලි කරලා තියෙනවා ආණ්ඩුවේ මැති අමතුරු 10 දෙනෙකුට විරුද්ධව සියලු චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ කිසිවකට අඩු ගානේ කැඳවීමක් කරලා නැහැ. තමුන්නාස්සලා කොහොමද කතා
කරන්නේ? වෙලාව අවසන් වෙන්නේ නේද?
ඔව්. හොඳයි. ආණ්ඩුව ගැන කියනකොට වැඩි වෙලාවක්
ඉන්නවා. නෑ, වෙලාව ඉතින් ආණ්ඩුව කියන කොට කොහොමද
වෙලාවමයි. ඔව්. එන්නේ නෑ, මට තේරෙනවා වෙලාව නෑ. මට තේරෙයි ඔබතුමාලගේ කට්ටිය ගැන කියනකොට වෙලාව නැති වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, නෑ සාමාන්‍ය සාමාන්‍ය. ඔබතුමා හරිම සාමාන්‍යයි. ඔබතුමා තරම් සාමාන්‍ය කෙනෙක්. හරි හරි කතානායකතුමනි, ඔබතුමා තරම් සාමාන්‍ය කෙනෙක් කවුරුත් නැහැ. හරි. හරි හරි හරි. ඔබතුමා සාමාන්‍යයි. ඒ නිසා අපි කියාගෙන ඉන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ අල්ලස් දූෂණ කොමිසම ජනාධිපතිවරයා යටතේ තියෙන. ඒ නිසා මේ කොමිසමට කැමරපු පැමිණිලි සියලු දෙනාගේම එක දෙකට විවාහ කරන්න ඕනේ. අද එක් එක් පුද්ගලයෝ කැඳවලා අරලිගහ මන්දිරයට ගෙනෙල්ලා වෙන වෙනම ෆයිල් ගෙනෙල්ලා ප්‍රෝග්‍රස් ගෙනෙල්ලා නීතිපති ගෙනෙල්ලා කට්ටිය ගෙනෙල්ලා අහලා මෙයාට නටු දාන්න මෙයාට විශේෂ අධිකරණ දාන්න එහෙම විශේෂ එකෙක් කෙනා ඉලක්ක කරලා කියනවා. කමක් නැහැ, අපි උසාවි යන්නම් අධිකරණ යන්නම්, ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපි කියන්නේ කැඹෝටම රටේ එක නීතියක් වෙන්න ඕනේ. රටේ ආණ්ඩුවට එක නීතියක්, විපක්ෂයට එක නීතියක් වෙන්න බෑ. එහෙමනම් විපක්ෂයටත් සාධාරණයක් වෙන්න ඕනේ, ආණ්ඩුවටත් එක තියෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවේ කිසි කෙනෙකුට විරුද්ධව පරීක්ෂණ තියන්නේ නැහැ. අපි CID ෆැමිලි කරා ඉවරයි. අපි CID ෆැමිලි කරා ඒක පරීක්ෂණයක් ආරම්භ කළා නැහැ. අල්ලස් කොමිසම කිසිම පරීක්ෂණයක් ආරම්භ කළා නැහැ. ඒ නිසා ගාපිල්ලා සිටිනවා මේ විවාදයේ වෙලාවේදී අපි ඉල්ලීමක් කරනවා ජනාධිපති වුණාගෙන්. එතුමා අපි දැක්ක පහුගේ කාලේ මේ කුඩු මෙයක නවත්තන්න එතුමා විශාල වැඩපිළිවෙලක් කරනවා. ඒ වගේම හොරකම් නවත්තන්න එතුමා විශාල වැඩපිළිවෙලක් කරනවා. ඒ නිසා එතුමාගේ විශේෂ බටද යන ආයතනයක් නිසා අල්ලස් දූෂණ කොමිසම අපි එතුමාට කියනවා අවුරුදු 3ක් පරීක්ෂණ කරලා යට ගහලා තියෙන ෆයිල් ටික එළියට අරගෙන මේ පිළිබඳවත් පරීක්ෂණ කරන්න එක නිලීම කරන්න.
මම නියඩ ගරු අග්‍රාමාත්‍යතුමා
පළවෙනිම කතානායකතුමනි, අර බොරැල්ලේ සිද්ධිය ගැන මං කාටවත් ඇතුළට දාන්න කිව්වෙත් නැහැ, එළියට දාන්න කිව්වෙත් නැහැ. මට උවමනා නැහැ. මම කතා කරලා කියන්නේ ඔබතුමා කියව එකට අපි අහගෙන හිටියන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන පළවෙනි කාර්යක දෙවෙනි කාර්යය කියලා දෙකක් තිබුණේ නැහැ. එකක අපේ ප්‍රදේශයේ යෝජනා කරන නගර සභාව අපේ පක්ෂ මන්ත්‍රීමත් හිටියා. එක වාහනයකින් ඒ පුද්ගලයාව යට කරගෙන ගියා. දවස් කීපයක් රෝහලින්ද මැරුණා. අනික් වාහනෙන් ඒ එතන හිටපු ඒ නිලධාරියා එක දැකලා වාර්තා කරෙත් නැහැ, උදව් කරෙත් නැහැ. දෙකම අපරාධ. අපි එකක්වත් අනුමත කරන්නේ නැහැ. අපේ මේ කියපු මන්ද කියපු පුද්ගලයාත් ඇත්ත වශයෙන්ම පොලිසියෙන් ගෙනල් එකරයක් මං හිතන්නේ මේ මම දන්න හැටියට එකරයක් මේ අත්අඩංගු ඉඳලා තමයි පිට වෙන්න තිබුණේ. නගරාධිපතිතුමා නමත් කතා කරලා තියෙනවා. ඇත් කැඳවලා එයාට කතා කරන්න ඕනේ කියලා මේ පිළිබඳ. මොකද මෙතන මේ සිද්ධිය මේ මුළු රටටම කැළලක්. වග කිය යුතු යම්කිසි තත්ත්වයක් තියෙන පුද්ගලයන් කරපු එකක් ගැන. ඉතින් කවුරුත් ඇතුළට දාන්න ඕනේ නැත් නෑ. මේ මැතිතුමා මන්ත්‍රීතුමා පොලිසියේ හිටියා. පුතා වෙනින් අපිට ඒක තේරෙනවා. ඒවා මේ දාන්න ඕමනාවුත් නෑ. පිට දාන්න ඕනේ නැත්නම් මේක දිහා බල්ලා නීති අනුව ක්‍රියා කරන්න කවුරු උසවන ලොකු උනත්. අපි ගින් කිව්වේ නෑ අපේ මේ සභික මැතිතුමාව බේරන්න කියලා. දෙවනුව මේ නීතිපතිතුමා අල්ලියගහ මන්දිර කැඳවල මම අහන්නේ කාටද නඩු දාන්නේ කාටද නඩු දාන්නේ නැත්තේ කියලා. නීතිපතිතුමා එක්කයි ඕන එකෙක් කියයි අපි ඇවිල්ලාද මේ සැරේ සිවිල් නඩු ගන්න යන්නේ. මෙතන ලොකු ඔළුවේ අමාරුවක් තියෙනවා, මට කරන්න දෙයක් නැහැ. ඒවා තමන් විතරයි දන්නේ, වෙන එකක් නෙමෙයි. අනික මෙතන දැන් අහනවා, මෙතන දැන් ඊයේ කිව්වන්නේ මේ ආණ්ඩුව වටනවා කියලා. වටනවා නැහැ කිව්වන්නේ. ඔය අමාරුවනේ මෙතන තියෙන්නේ, වෙන එකක් නෙමෙයිනේ. ඔව් වෙන එකයිනේ තියෙන්නේ. මේ වෙන එකක් නෙ තියෙන්නේ. අනික අහනවා
TN එකේ ඡන්දෙ දුන්නද කියලා ඉතින් ගිය සැරේ විශ්වාස භංගයටත් පරද්දන්න දුන්නා. මම එකයි අහන්නේ. මම අහන්නේ අපිට විරුද්ධ මේකට විරුද්ධව 77ක් තිබුණා. මේ ජනතා විමුක්ති පෙරමුණේ 6 ඉවත් කරා නම් සම්මුන්නාන්සලා 71යි. 75ක්වත් නැහැ. 75ක්වත් නැහැ. තුනෙන් එකක්වත් ගන්න බැරි තුනෙන් එකක්වත් ගන්න බැරි අය මෙතන ඇවිල්ලා කතා කරන්නේ. තුනෙන් එකක් ගන්න බැරි වුණාද? දැන් කෑ ගහලා වැඩක් නැහනේ. මේ ඊයේ සංඛ්‍යාවයි මේ ඊයේ හිටියේ මේ මහනුවර ඇසීමේ හිටිය භාගය. එච්චරයි මං ඉතින් ඔබතුමා ගැන කිව්වේ නෑ. දැන් වාගෙන ඕ ජනතාව නෑ එච්චර ඉතින් අපි දන්නවනේ ගව කවුද වැඩ කරේ කියලා. අයියෝ අපිට අපි අපි ගමට යනවා. මේ මිනිස්සු ඇදන් එන්න යන්නේ කේයෝ. මම මෙතෙන්ට ආවේ නෑ මේ ගැන මම කියන්නේ. දැන් ඊළඟට මෙතන කියනවා මේක සියඹලා ආණ්ඩුවක් කියලා. මන් දන්නේ මේක මිලිස් පුඩු ගහන විපක්ෂයක්. අපි අද අහන්නේ මේ රුපියල් 10 අඩු කරන්න අපෙන් නෙමෙයි මේගොල්ලේ. දැන් රුපියල් 105,000 ඔතන නැති වෙලා තියෙනවා. මොකද්ද මෙතෙන්ට ආවේ? පාර්ලිමේන්තුව නවත්තන්න, පාර්ලිමේන්තුව ගහන්න, අතන ඉඳගෙන කතානායකතුමාට ගහන්න ගියා. ඔය පුටු අරගෙන මෙහාට ගෙනිච්චා. අන්න ඕකයි තියෙන්නේ. ඕකද පාර්ලිමේන්තුව නැති කරන්න. මේක සාර්ථක වුණා නම් අද පාර්ලිමේන්තුවක් නැහැ මේ ගැන කතා කරන්න. අද කතා කරනවා මේ පාර්ලිමේන්තුව ගැන. එදා මොකක්ද උන්නේ? මේ සියඹලා ආණ්ඩුවක් නෙමෙයි, මිරිස් කුඩු ගහන විපක්ෂයක් මෙතන ඉන්නේ. අන්න ඒක අපි හෙලා දකින්න ඕනේ. අපි දෙර දෙන්න බෑ. මෙහෙමද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන්නේ? මේ උත්තරිත සභාව පෙන්නවා ඒක ස්වාධීනයි, ජනතාවේ වරමණුව ක්‍රියා කරනවා කියලා. පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතාවේ වරමණුව ක්‍රියා කරන්න. වරම ඔබතුමාගේ කතාවේ පිළිතුරු දෙන්න පුළුවන්. ජනතාවේ වරමණුව ක්‍රියා කරන්න. ඔය එක එක අවස්ථාවේදී තිබුණා. අපේ විජේතුංග මහත්මයා ජනාධිපති හිටියද අන්තිම කාලේ මෙතන වාඩි වෙලා හිටියේ චන්ද්‍රිකා කුමාරතුංග අගමැතිනිය. මේක අලුත් එකක් නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වුණාම මෙතන මං වාඩි වෙලා හිටියා. විටින් විට පක්ෂ අතර තියෙනවා එක පක්ෂක ජනාධිපති, මෙතන අනිකේ පුළුවන්. ඒ අවස්ථාවලදී තමයි මේ පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ. ඉතින් මම දන්නේ මේ ක්‍රමවේදය දන්නේ නැතුව කොහොමද කතා කරන්න කියලා. ක්‍රමවේදය දන්නේ නැතුව කොහොමද? සමහර අවස්ථාවලදී පක්ෂ නායකයාගේ තමයි බහුතරයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ. සමහර විට පක්ෂ නායකර බහුතරයක් නැහැ පාර්ලිමේන්තුවේ. ප්‍රංශ වාගේ රටවල් එක සිදු වෙනවා. අපි දැනගන්න ඕනේ තිබුණත් නැතත් ඒවා කොහොමද අපි ක්‍රියා කරගෙන යන්නේ කියලා. දැන් මොකද විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒක ශක්තිමත් කර මේ කතානායකතුමා දුන්නේ තීන්දු ගැන අපි ඒ වගේම අය ගැන අපි අගය කරන්න ඕනේ. මේ සභාව ස්වාධීනව වැඩ කරන්න තියෙන්නේ. අපි වග කියන්නේ මේ රටේ ඡන්දදායකින්ට පමණයි. වෙන කාටවත් අපි වග කියන්නේ නැහැ. පාර්ලිමේන්තුව හැම වෙලෙම වැඩ කරන ඔබතුමාලත් කරන්නේ ඒක, අපිත් කරන්නේ ඒක. අන්න ඒක ආරක්ෂා කළා. මේ පාර්ලිමේන්තුවට ඒ ශක්තිය තියෙනවා කියලා පෙනුන නිසා තමයි මම විශේෂයෙන් මෙතෙන්ට ආවේ ඒ ගැන සඳහන් කරන්න. ඒ වගේම අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නවා ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණයක් කියලා. අවුරුදු 10කට ඉස්සෙල්ලා අග්‍ර විනිශ්චයකාරතුමිය පන්නලා දැම්මා. මේ ශ්‍රේෂ්ඨාධිකරණ නැති කරන්න හැදුවා. ඒත් අද එදා පෙන්නවා අපිට පුළුවන් විවස්ථාව ආරක්ෂා කරන්න කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දෙන්න තියෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න නෙමෙයිනේ, විවස්ථාව ආරක්ෂා කරන්න. අපිට විරුද්ධවත් දීලා තියෙනවා. අපිට විරුද්ධව දෙනකොට ඒ අය විවස්ථාව මොකද්ද කියලා කියන්නේ. මේ ලංකාව විතරක් නෙමෙයි ඕනෑම රටක මේ ශ්‍රේෂ්ඨාධිකරණේ තියෙන විවස්ථාව ආරක්ෂා කළා, විවස්ථාව අර්ථ නිරූපකයන්. ඒතර ආණ්ඩුවට තියෙන්නේ ඒ අනුව ක්‍රියා කරන්න. ආණ්ඩුවට ඒ ආණ්ඩුවේ යන මාර්ගය වැරදි කිව්වා කියලා ඒතන විධායකයා මේ විවස්ථාවේ මේ ඝට්ටණයක් නැහැ. මෙතුමට ඕනේ කියන්නේ එහෙයි කියන මේකක්. ඔක දුන්න නැත්නම් අර මෙයාව ශිරාණි බණ්ඩාරනායක පැන්නුවා වගේ පන්නන්න ඕන කියලා. අනික මේකෙන් පෙන්නුවේ මොකද්ද? මේකෙන් පෙන්නුවේ කරපු හොරේ මොකද්ද කියලා. මේක කුමන්ත්‍රණයන්නේ. මේ පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. 225න් 71ක් බලනවා ආණ්ඩුව හදන්න. ඕකනේ කරලා තියෙන්නේ. අද පෙන්නුවා 71ක් බැලුවා බලේ ගන්න. ඒක වැරදි.
පුළුවන්ද එහෙම අද
මේ සභාවේ කිව්වා පක්ෂ ભેදයෙන් තොරව ඒ ආණ්ඩුවට මේ බහුතරයක් නැහැ කියලා. ඔන්න ඕකනේ සිදුුනේ 71 දෙනෙක් අද පෙන් දන්නවා සංඛ්‍යාව. 71 දෙනෙක් බලේ ගන්න හැදුවා.
ලැජ්ජයි.
ඔක වහගන්න. දැන් මෙතන දැන් කතා කරන්නේ. අපෙන් අහනවා ජනාධිපතිතුමාගේ වැසීස්සේ පරාජය කරන්න කියලා. ඇයි? ඊයේදී තරහ වුණා නේද? පිටු හැවිල්ලා ඡන්දෙ දෙයි කියලා. ඡන්දෙ දෙන්නේ ඔබතුමා නේ මෙයා දැන් තරහ වෙලා අද අපේ මන්ත්‍රුන්ට කියලා එන්නේ එන්නේ ඉස්සෙල්ලා උදේ ඉඳන් කතා කරගෙන කියලා මේක පරාජය කරන්න කියලා. ඕක නෑත්ත. අපිට කියන්න තියෙන අපි කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔබතුමාගේ මන් දන්නවාද හිතේ තියෙන වේදනාව? හරි. අපි ඒක දන්නවා. ඒක දැනගෙන තමයි මෙතෙන්ට ආවේ. මම අන්නේ මේ මෙතනදී ඕනෑ කියන විවේචනයක් කරන්න පුළුවන්. ඒ නඩුකාරුන්ගේ නම් කියන්න බනින්න ඒක ඊට බෑ. අපේ සමේ කොමිෂන් වල ආයතන එහෙම නඩු කියන්න අද පොලිස් කොමිෂන් නොතිබුණා නම් පොලිසිය අද මේ වගේ වැඩ කරන්නේ නැහැනේ මත් මේ මද්දාවියට විරුද්ධ ඉස්සෙල්ලාම අපෙන් ඉල්ලුවේ මම කියන්නේ මේක හරියට ක්‍රියාත්මක කරලා අපි ආරක්ෂා වෙන්න ඕනේ කියන්නේ. ඒ ලැබුණේ ශක්තියෙන් තමයි අවුරුදු දෙකක් තුනක් දැන් දුවන්නේ. අනික ව්‍යවස්ථාදායක සභාව ඔබතුමා ඉන්න නිසා මම වැඩි කියන්න යන්නේ ව්‍යවස්ථාදායක සභාව අපි වැඩ කළා වාර්තා සියල්ලම තියෙනවා. අපේ යුතුකම තියෙන්නේ නමක් යෝජනා කරන්න නැත්තම් නමක් සුදුසුද නැද්ද කියලා කියන්න. ඒ අනුව අපි ක්‍රියා කරගෙන යන්නේ. අපි ඇමරිකා වාගේ මෙතෙන්ට ගෙනල්ලා මාධ්‍ය ගෙනල්ලා මේ වැඩ කටයුතු කරන්නේ නැහැ. අපි අතර කතා කරනවා වාර්තාව තියෙනවා වැඩ කටයුතු කරනවා හැම වෙලේම යම් කිසි පදනමක් අඩුව තමයි කරලා තියෙන්නේ. අපි එකඟ වෙන ඒවා තියෙනවා විරුද්ධ වෙන ඒවා තියෙනවා ඒත් යම් කිසි පදනමක් උඩ තමයි තියෙන්නේ කරලා තියෙන්නේ. සමහරවිට අපිට ඒවා ලැබිලා තියෙනවා නම් දෙක තුනක් ඒකෙන් කොයි එකද හරි කියලා තීරණය කරන්න. ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් එහෙම මේකක් සිදු වෙලා නැහැ. ව්‍යවස්ථාදායක සභාවයි ස්වාධීන කමිෂනුයි ස්වාධීන අධිකරණයේ අද පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය තියෙන නිසා තමයි මේක අපිට වැඩ කටයුතු කරගෙන යන්න තියෙන්නේ. අන්නේ ඒ අනුව තමයි අපි ආවිදී මම විශේෂයෙන්ම මේ කාරණා ගැන කතා කරන්නට බලාපොරොත්තු වුණේ අපේ අද මෙතන පෙන්වන ජනතාවගේ කැමැත්ත තියෙන්නේ කොහෙද කියලා. ජනතාව ඉන්නේ අපි එක්ක. මයෙන් ඇහුවා මෙතුමා මේ ආයෝජනය ගැන. ඔන්න ඕනම් බලන්න තම සති කීපයකින් ලංකාවේ දෙවනි පිරිපහදුව පටන් ගන්න යනවා. හම්බන්තොට වෙන කොහෙවත් නෙමෙයි. හම්බන්තොට තවත් තියෙනවා. දැන් තමයි ඔක්කොම එන්නේ. අපි ආර බින්ගිරිය පටන් ගත්තා. අලුත් වෙළඳ කලාපය. මට මේ වගේ නේ මෙතන කියන්නේ යන්නේ මේක ඇහුවේ නිසා මේ මිනිස්සු බය වෙලා නැහැ. මිනිස්සු කැමති. එදා බැලුවා මාධ්‍යත් බැලුවා ඒක දිහා යන්න. ඔය 70කට ආණ්ඩුව හදන එකට හැම මාධ්‍යෙම සම්පූර්ණ සහයෝගය දුන්නා. ඕක අද ලියන්නේ යන්නේ කියන්නේ යන්නේ ඒ ජනතාව කිව නැහැ කියලා. අනේ එතනයි බලන එක මාධ්‍ය ගැන අපි කතා කරමු මාධ්‍ය අමාත්‍යංශේ ආවහම. ඒ මොකද්ද සිදු වුණේ කවුද කරේ ඔක්කොම ඉතින් ඒවලේ අපිට කතා කරලා කියන්න බුණා අයියව කරේ කියලා. ඒ දැන් මෙතන වෙලා තියෙන්නේ ඊයේ පෙරදිලා 71යි ඉන්නේ ආණ්ඩුවක් ගන්න නෙමෙයි විපක්ෂයක් ගන්නවත් බැරි තත්වයක දැන් ඇවිල්ලා කෑ ගන්න. ඉතින් මම ඊට වඩා කතා කරන්නේ මම නම් යෝජනා කරන්නේ මේක පරාජය කරන එක නෙමෙයි විපක්ෂ මිනිස්කුඩු ගහ මන්ත්‍රීවරුන්ගේ රුපියල් 10 ගන්න කපන්න කියලා.